गौरवनीय महासंघरत्ने नौसराई, आदरणीय कल्याण मित्रेणी, हमते नाम अलुत अवरुद्धि सतुट उपरिमेन अद्दकिन दवस සුවිශේෂී හේතුවක් නැත්නම් ලෝකයේම එකට එකතු වී මේ අලුත් අවුරුද්ද සමරනවා සතුටු වෙනවා ඒ ගැන සම්භාෂණ පවත්වනවා මේ ලෝකයේම එකට එකතු වී සමරන එකම දිනය ජනවාරි 1වෙනිදා වෙන්න පුළුවන් මුළු ලෝකයේම ජාතිය කුමක් වුණත් ආගම මොකක් වුණත් මොන රටේ හිටියත් ඒ කිසිඳු කාරණයක් බාධාවක් කරගන්නේ නැතිව සමස්ත ලෝකවාසීන්ම සතුටු වෙන දවස ජනවාරි 1වෙනිදා අලුත් අවුරුද්ද ඉතින් ඒ ගැන විවිධාකාරයෙන් සතුටු වෙන මේ මොහොතේ දුක ගැන කතා නොකර ඉන්න එක හොඳයි කියලා හිතෙනවා. අවුරුද්දට එක දවසක්වත් සතුටු වෙන්න තියෙන අවස්ථාවක් නැති කරන්නේ නැතිව ඒ සංඛාර දුක්ඛය ගැනනේ කතා කරමින් ආවේ. ඉතින් අපි ඒ කතාව ගෙනවිත් අපි ඒ භාවනාවට පිවිසුණු තැන ඒ ප්‍රවේශය එහෙම තියලා වෙනම කෝණයකින් අලුත් ප්‍රවේශයක් ගන්න බලමු. මේ අලුත් අවුරුද්දේ සතුටින් ඉන්න මොහොතේ මේ සතුට අද මේ සතුට පෞද්ගලිකව හදාගත් සතුටක් නොවේ. අපට යමක් ලැබුණා පෞද්ගලිකව සිදුවුණු ලාභයක් එහෙම පෞද්ගලික කාරණයකට නොවේ අද සතුටු වෙන්නේ. මේ අද සතුටු විය යුතුයි කියලා ලෝකේ තීරණය කර තිබෙන නිසා ඒ තීරණේ අරගෙන තියෙන්නේ ලෝකය. කවුරුවත් පෞද්ගලිකව ගත් තීරණයක් තීන්දුවක් නොවේ ලෝකේ ගත් තීන්දුවක්. මේ තීන්දුව අරගෙන හුඟක් කල් නැහැනේ. මේ ජනවාරි 1වෙනිදා තමයි අලුත් අවුරුද්ද, 31වෙනිදා දෙසැම්බර් පරණ අවුරුද්ද ඉවරයි. මේ කාරණය එක්තරා සංස්කෘතියකට අයිති කාරණයක්. ලෝකෙ බොහෝ සංස්කෘතීන් තියෙනවනේ. උදාහරණයක් විතර දැන් මේ අපේ දේශීය සංස්කෘතිය ගත්තාම එහෙම කතාවක් තිබුණ නැහැ. අපේ පරණ අවුරුද්දක් අලුත් අවුරුද්දක් තියෙනවා තිබුණා. ඒ දෙසැම්බර් 31වත් ජනවාරි 1වෙනිදාවත් නොවේ, අප්‍රේල් මාසේ 12 13 14 වගේ දවස්. තවත් සමහර සංස්කෘතීන් වල එය වෙනම දවස් තිබ්බා. අලුත් අවුරුදු, පරණ අවුරුදු සැමරීම. ඒතර මේ සංස්කෘතීන් සංස්කෘතියට වෙනස් හදාගත්ත දෙයක්. නමුත් දැන් ලෝක සංස්කෘතියක් තිබෙන නිසා ඒ පෞද්ගලික ඒ පුංචි සංස්කෘතීන් ඒවට කියන උපසංස්කෘතීන් කියලා, ඒ උපසංස්කෘතීන් අභිභවා ගිහිල්ලා මහා සංස්කෘතියක් හැදීලා තියෙනවා, හදාගෙන තියෙනවා. ඉතින් ඒ සංස්කෘතියේ දින දර්ශනයේට කැලෙන්ඩරයට අනුව හැම සංස්කෘතියකටම වැඩ කරන්න සිදු වෙලා තියෙනවා, වැඩ කරන්න එකඟ වී තියෙනවා. ඒ නිසා සතුටු වෙන්න ඕනේ කොයි දවසද කියලා ඒ මහා සංස්කෘතිය තීරණය කරාම උපසංස්කෘතියින්වල කවුරු හිටියත් මොනවා කීවත් ඒ උපසංස්කෘති ඒ සියල්ල අතහැරලා අර මහා සංස්කෘතිය කියන දවසේ සතුටු වෙනවා. මහා සංස්කෘතියක් ඇතුළේ හිටියත් උපසංස්කෘතියක් ඇතුළේ හිටියත් මේ සංස්කෘතිය තමා තීරණය කරන්නේ සතුට වෙන්න ඕනේ දවස් මොනවද, ශෝක කරන්න ඕනේ දවස් මොනවද, සමරන්න ඕනේ දවස් මොනවද කියා. ඉතින් ඒ අනුව ඒ සංස්කෘතිය පිළිගත් හැම දෙනාම නැත්තම් වැඩි දෙනෙකු එහෙම සමරනවා, සම්භාෂණ කරනවා, නටනවා, ගී කියනවා, විනෝද වෙනවා, රතිඤ්ඤපත්තු කරනවා, බෙර ගහනවා, පෙරහැර යනවා, පෙළපාලි යනවා, දැන් මේ වගේ කනවා බොනවා. ඉතින් එහෙම ඒ තම තමන් විනෝද වෙන්න තීරණය කළ ක්‍රමයට විනෝද වෙනවා. දැන් මේම විනෝද විය යුතු දවසක්, මෙන්න මෙහෙම දවස් තියෙනවා විනෝද වෙන්න කියා තීරණය කර තිබෙන්නේ ඒ සංස්කෘතීන් විසින්. දැන් අපේ සංස්කෘතිය ගත්තත් ඒ සංස්කෘතිය ඇතුළේ විනෝද වෙන්න දවස් තියෙනවා. උගාක් දවස් නෑ අපේ දේශීය සංස්කෘතිය ඇතුළේ විනෝද වෙන්න, දවසක් දෙකක් වගේ තමයි මුළු අවුරුද්දටම තියෙන්නේ. අනිත් සංස්කෘතීන් ඇතුළේ මීට වැඩි දවස් තියෙනවා විනෝද වෙන්න, නමුත් අවුරුද්දේ වැඩි දවස් නෑ විනෝද වෙන්න කිසිම සංස්කෘතියක. බොහොම ස්වල්ප දින කිහිපයක් පමණයි තිබෙන්නේ සමරන්න, සම්භාෂණ කරන්න, නටන්න, ගයන්න, බයන්න, කන්න, බොන්න, උඩ පනින්න හැම දෙයකටම. එහෙම මේ සංස්කෘතියක් ඇයි ඒ සංස්කෘතිය ඇතුලේ ඉන්න පිරිසට විනෝද වෙන්න දිනයක් වෙන් කර දී තිබෙන්නේ? මේ කවදා කවුරු තීරණය කළත් ඒ කල කෙනා නොවේ වැදගත්, කවද්දේ තීරණය ගත්තේ කියන කාරණයක් නොවේ වැදගත්. ඇයි එහෙම දවසක් වෙන් කර මෙන්න මේ දවසේ හොඳට සතුටු වෙන්න, හොඳට විනෝද වෙන්න, කැමති ආකාරයකට අනිත් අයට ලොකු බාධාවක් නොවන විදිහට කෑ ගහන්න පුළුවන්, නටන්න පුළුවන්, පෙරලෙන්න පුළුවන්, උඩ පනින්න පුළුවන්, මල් වෙඩි දාන්න, රතිඤ්ඤපත්තු කරන්න පුළුවනි. එහෙම ඇයි සංස්කෘතියක් විසින් තීරණය කරනු ලැබ තිබෙන්නේ? ඒ ගැන හිතන්න වටිනවා. මේ පෞද්ගලික සතුටක් නොවෙන්නේ අද තියෙන්නේ. ඇයි එහෙම දීලා තියෙන්නේ? කොයි රටේ හිටියත් සංස්කෘතියක් එහෙම දීලා තියෙන්නේ. සංස්කෘතිය නිසා මිනිස්සු හරියට දුක් විඳිනවා. ඕනෑම සංස්කෘතියක් ඇතුලේ ඒ සංස්කෘතිය ඒ පිළිගත්ත පිරිසට ලොකු පීඩනයක් දෙනවා සංස්කෘතියක්. ඉතින් එහෙම පීඩනය විතරක් දිකටම දිදී හිටියහම, ඒ කියන්නේ දුක විතරක් දිකටම දුන්නහම සංස්කෘතිය පුපුරලා යනවා, දෙදරලා යනවා. සංස්කෘතියක් කියන්නේ හරියට වතුර බැම්මක් වගේ, වැව් බැම්මක්, ජලාශයක බැම්මක් වගේ දෙයකට නේ සංස්කෘතියක් කියන්නේ. සංස්කෘතිය කියන්නේ හදාගත්ත දෙයක්. ඒ තමයි ඒ වචනේ තේරුම, හදාගත් දෙයක් සංස්කෘතිය. ඔය සංස්කෘත භාෂාව කියන්නේ හදාගත් භාෂාවක් කියන එක. ස්වභාවික භාෂාවක් නොවේ සංස්කෘත භාෂාව. එය උගතුන් විසින් හැදූ භාෂාවක්. ස්වභාවික භාෂාව තමයි මාගදී භාෂාව. මුල මාගදී භාෂාව ඒ ශාස්ත්‍රුන් වහන්සේ භාවිතා කළා කියන භාෂාව. එය සාමාන්‍ය විවහාරයෙන් ආ භාෂාවක්. හැබැයි සංස්කෘත භාෂාව වියතුන් විසින් වියතුන්ගේ ප්‍රයෝජනය සඳහා වියතුන්ට පමණ නිෂ්පාදනය කළ භාෂාවක්. එනිසා ඒකට සංස්කෘත කියන්නේ. සංස්කෘත කියන වචනේ තේරුමම මැනවින් සකස් කළ කියන එක. හොඳට හැදුවා කියන එක. ඒ නිසා තමයි ශාස්ත්‍රුන් වහන්සේ විශේෂ නියමයක් පනවා තිබෙන්නේ මේ උන්වහන්සේගේ දේශනා ඒ සංස්කෘතියට දාන්න එපා කියලා, ඡන්දස්සට දාන්න එපා කියලා. මොකද එහෙම එහෙම පරිවර්තනය කළොත් එය සාමාන්‍ය ජනතාවට භාවිතා කරන්න බැරි වෙනවා, උගතුන්ට සීමා වෙනවා, ඉතින් උගතුන් පිටපස්සේ යන්න වෙනවා. දහම තේරුම් ගන්න ඒ වියතුන් පිටපස්සේ යන්න වෙනවා. ඒ අය කියන දේ තමයි හරි. එතකොට ඒ භාෂාව තිබුණු සරලත්වය සහ ඕනම කෙනෙකුට සමීප වෙන්න තිබුණු හැකියාව නැති වෙලා යනවා. මේ කොහොම හරි මේ සංස්කෘතිය කියන්නේ හදාගත් කියන එක, හදාගත් දෙයක්. මේ සංස්කෘතිය කියවම අපේ හිතේ නිකන් හොඳ වචනයක් වගේ හැදෙන්නේ, හරි හොඳ දෙයක් සංස්කෘතියක් තියෙනවා කියවහම නෑ, එහෙමම නැහැ. ඕනම රටක තියෙන සංස්කෘතියක්. එතන මිනී මරණ සංස්කෘතිය තියෙන්න පුළුවන්. ඉතාම පහත් විදිහට දඩුවන් දෙන දැන් ගල් ගසා මරණ සංස්කෘතිය තිබුණානේ. සම්පූර්ණයෙන් වැරදි කරපු කෙනෙක් කියලා තීරණය කළ කෙනෙකුට මේ වලක හිටවල වටේ ඉන්නයි ගල් ගහ. තාමත් තියෙන හැම සංස්කෘතිය. අතපය කපන සංස්කෘතියන් තියෙනවා. පණ පිටින් පුච්චන සංස්කෘතිය. ඒ ඔක්කොම සංස්කෘතිය. සංස්කෘතිය කියවහම මේ වචනයට අප රැවටෙන්න හොඳ නැහැ. මේක සංස්කෘතියට ගැලපෙන්නේ නැහැ, නොගැලපෙනවා, සංස්කෘතිය විනාශ වෙනවා වගේ මේ සංස්කෘතිය ආගමකට එහා ගිය දෙයක් විදිහට බාරගන්න හොඳ නැහැ. මේක මේ සංස්කෘතිය කියන්නේ මිනිසුන් විසින් හිතාමතා හෝ නොහිතා හදාගන්න දෙයකට. හදාගන්න දෙයකට. හැදෙන දෙයකට. සමහරට හිතලා හදනවා, සමහරට නොහිතා හදනවා. ඉතින් මේ හදන්නේ කවුද? මිනිස්සු. සාමාන්‍ය මිනිස්සුන්. එතන පෞද්ගලික අවශ්‍යතා තියෙන්න පුළුවන්. සංස්කෘතියක් නිර්මාණය වීමේදී පෞද්ගලික එක්කෙනෙකුගේ දෙදෙනුගේ පෞද්ගලික අවශ්‍යතා වලට සංස්කෘතියක් හදන්න පුළුවන්. හැදෙනවා. එනිසා සංස්කෘතිය කියන්නේ මහා ප්‍රඥාවන්ත නිර්මාණයක් නොවේ. කිසිම සංස්කෘතියක එහෙම මහා ප්‍රඥාවන්ත භාවක් පේන්නේ නැහැ. ඒක විග්‍රහ කරලා බලන විට ඒ සංස්කෘතිය තියෙන කාරණා බොහොම පටු දේවල් තියෙන ඕනෑම සංස්කෘතියක. ඉතාම පටු දේ, අයිත කර දේ, විනාශකාරී දේ, සෞඛ්‍ය සම්පන්න නොවන දේ කියන්න පුළුවන්. ඒ නිසා තමයි මේ කාරණේට අදාළ නැති වුණත් ඊට වැඩිය හොඳ වචනයක් තියෙනවා ශිෂ්ටාචාරය කියලා. ශිෂ්ටාචාරය. මේ ශිෂ්ටාචාරය සංස්කෘතියට වැඩිය හොඳයි. එතන තියෙනවා ශිෂ්ට වීම කියන අදහස. ශිෂ්ට වීම. ඉක්මීම කියන අදහස. අනිත්‍යයට කරදර නොකිරීම. අනිත්‍යයට උදව් කිරීම. ශිෂ්ටාචාරයක් ඇතුලේ අයහපතක් වෙන්න තියෙන ඉඩ අඩුයි. ඒ නිසා තමයි ඒක ශිෂ්ට වීම කියන්නේ. ශිෂ්ටාචාරය කියන්නේ ආචාර කියන්නේ ශිරීම කියන අදහසනේ. එතකොට ශිෂ්ට විදියට හැසිරීම සහ අශිෂ්ට විදියට හැසිරීම, එතකොට හැසිරීම දෙකක් තියෙනවා. සංස්කෘතිය කියවහම ඒ මොන විදියට හැසිරීමක්ද කියලා අනිවාර්ය නැහැ. සංස්කෘතියක් ඇතුලේ ශිෂ්ට හැසිරීමක් තියෙන්නත් පුළුවන්, අශිෂ්ට හැසිරීමක් තියෙන්නත් පුළුවන්. සංස්කෘතියට වහල් නොවිය යුතුයි. සංස්කෘතිය කියන්නේ සංස්කාරයක්. සංස්කාර හොඳටම හදපු සංස්කාරයක්. පොදු සංස්කාරවල තමයි සංස්කෘතිය කියන්නේ. පෞද්ගලිකව හදාගත් සංස්කාරම නෙවෙයි. පෞද්ගලිකව හදාගෙන ඒක පොදු සංස්කාර බවට පත් කළාම කියනවා සංස්කෘතියක් කියලා. නම් ශිෂ්ටාචාරය ඊට එහා ගිය දෙයක්. එතන තියෙන සංවේදී බව, කරුණාව, ප්‍රඥාව, පරාර්ථකාමීත්වයේ බොහෝ දේ තියෙනවා ශිෂ්ටාචාරයක් ඇතුලේ. ඒ නිසා ශිෂ්ටාචාරය හිතාමතා අවබෝධයෙන් ගොඩනගන දෙයක්. ඉබේට හැදෙන්නේ ශිෂ්ටාචාරයක්. සංස්කෘතියක් ඉබේට හැදෙන්න පුළුවන්. මේ කොහොම හරි හිතවතුනි මේ සංස්කෘතිය කියන්නේ ඉරගයක්. බැලුවහම් පේන දෙයක් තමයි සංස්කෘතියක් කියන්නේ හිරගයක්. පේන්නේ නැති හිරගයක්. පේන හිරගෙවල් තියෙනවා. නොපෙනෙන හිරගයක් තමයි සංස්කෘතියක් කියන්නේ. ඉතින් දෙයක එක පාට ගොම් මේ අපේ රටේ තියෙන සංස්කෘතිය ගැනයි මේ කතා කරන්නේ. අපේ රටේ තියෙන සංස්කෘතිය ගැනම නෙමෙයි ඕනෑම රටක සංස්කෘතියක් ගත්තාම අප කලින් කිව්ව අර ගල්ගසා මරණ සංස්කෘතිය තියෙනවා, ප්‍රසිද්ධියේ හිසකසා දාන සංස්කෘතියන් තියෙනවා, වෙන ආගමක පොතක කොලයක් තිබුණත් හිසකසා දාන්න පුළුවන් සංස්කෘතියන් තියෙනවා සංස්කෘතිය. මේ සංස්කෘතිය කියන්නේ නිදහසේ තමන්ට නිදහසේ හිතන්ට බැරි කරන කිරගයක්. සංස්කෘතියක් ඇතුළේ ඒ සංස්කෘතිය පිළිගත් කෙනාට නිදහසේ හිතන්න ඉඩකුත් නැහැ, ඕනෙකමකුත් නැහැ. ඒ හිතන්න ඕනේ මොනවද? පිළිගන්න ඕනේ මොනවද? හැසිරෙන්න ඕනේ කොහොමද? අඳින්න ඕනේ මොනවද? මොන පාටද කන්න ඕනේ මොනවද? කොහොමද කන්න ඕනේ? මේ සියල්ල ඒ සංස්කෘතිය තීරණය කරලා තියෙනවා. හිරගයක් කියන්නේ ඒකනේ. හිරගය ඇතුලේ අඳින්න ඕනේ මොනවද? කන්න ඕනේ මොනවද? කීයටද කන්න ඕනේ? කොහොමද කන්න ඕනේ? කොපමණ වෙලා කෑමට ගන්නවද? මේ සියල්ල හිරගය ඇතුලේ තීරණය කර තියෙනවා. ඒක හිරකාරීන්ට ඒ නිදහස දීලා නැහැ. ඒ නිසායි හිරකාරයන් කියන්නේ. මේ ඇත්ත මොකද්ද? කුමක්ද මේ සංස්කෘතිය කියන්නේ? නොපෙනෙන හිරගයක්. ඒ හිරගේ ඇතුලේ සිටින සිරකරුවන් හා සිරකාරියන් තමයි සංස්කෘතිය පිළිගන්න අය. කැමැත්තෙන් හෝ අකමැත්තෙන් පිළිගන්නවා නම් සංස්කෘතිය. මේ සංස්කෘතියක් පිළිගැනීමෙන් වාසි ලැබෙනවා. ආරක්ෂාවක් තියෙනවා. මේ සංස්කෘතිය පිළිගත්තම ආරක්ෂාවක්. මේ සංස්කෘතිය ගැන හරියට වෘත්තීය සමිතියක් වගේ. දැන් වෘත්තීය සමිතියකට අනිවාර්යෙන් බැඳෙන්න ඕනේ නෑනේ. මේ වෘත්තියක් කරන කෙනෙක් කවුරුන් හෝ වෛද්‍යවරයෙකු හරි ගුරුවරයෙකු ගුරුවරියක් කවුරු හරි අනිවාර්යයෙන් මේ තියෙන වෘත්තීය සමිතිය වලට බැඳෙන්න කියලා නීතියක් නැහැ. නැති වෘත්තීය සමිතියට බොහෝ දෙනෙකු සම්බන්ධ වෙනවා. ඒකෙන් වාසි තියෙන නිසා තමන්ට අසාධාරණයක් වෙනකොට තමන් වෙනුවෙන් කතා කරන්න බලගතු පිරිසක් ඉන්නවා. වෘත්තීය සමිතියක නැතිව ඉන්න කෙනෙකුට තමන් වෙනුවෙන් තමන්ට තමයි කතා කරන්න වෙන්නේ. ඒ එතන තියෙන්නේ ලොකු මේ ආත්ම ශක්තිය පිළිබඳ කතාව. මේ සංස්කෘතියක් පිළිගැනීම ඇතුලේ ඒ ආරක්ෂාව ලැබෙනවා. ඒ සංස්කෘතිය ඒ තැනත්තව යම් තාක් දුරකට ආරක්ෂා කර දෙනවා. බාහිර සංස්කෘතියන් වලින් එයාට බලපෑමක් බාධාවක් හිරිහැරයක් වෙන්න ගියොත් ඒ සංස්කෘතිය ඇවිල්ලා බේර ගන්නවා කිසියම් දුරකට. ඒ නිසා මේ සංස්කෘතියක හිරකාරයෙකු වෙන්න සාමාන්‍ය හිතක් කැමති. සාමාන්‍ය හිතක්, පුහුදුන් හිතක් මොනම හරි සංස්කෘතියක සමාජිකයෙක්. බොහොම කැමැත්තෙන්, අකමැත්තෙන් නෙමෙයි, කැමැත්තෙන්ම ඒ සමාජිකයෙකු වෙලා ඒ සමාජිකම බල ගෙවනවා. ඒ ගෙවීම නිසා යම් යම් ප්‍රතිලාභේ සංස්කෘතියෙන් ලැබෙනවා. මේ ප්‍රතිලාභ ටිකක් දීලා මහා හිරකාරයෙක් විදිහට හිර කරලා ඒ සංස්කෘතියට, ඒ සංස්කෘතියට අවශ්‍ය වැඩ ගන්නවා ඒ සමාජිකයගෙන් හෝ සමාජිකයන්ගෙන්. ඒ බව එපමණ පේන්නෙත් නැහැ, කියන්නෙත් නැහැ. මක් නිසාද? මේ සංස්කෘතිය කියන වචනය ආගමක් වගේ අදහන්න දීලා තියෙන වචනයක්. එහෙම තමයි පෙන්වලා තියෙන්නේ. කල්චර් සංස්කෘතිය. ඒ ගැන ප්‍රශ්න කරන්න බෑ. දැන් සංස්කෘතියක් ගැන ප්‍රශ්න කරන්න යන්නේ නෑ. දහම ගැන ප්‍රශ්න කරනවා. බුදු දහම ගැන ප්‍රශ්න කරනවා. හැබැයි සංස්කෘතිය ගැන ප්‍රශ්න කරන්න ගියොත් එහෙම බොහොම බරපතල විපාක වලට මුහුණ දෙන්න වෙනවා. කර්ම විපාක නෙමෙයි. මේ ඒ සංස්කෘතිය කියන හිරකේ ආරක්ෂා කරන්න, පාලනය කරන්න ඉන්න අය අර ප්‍රශ්න කරන්න යන කෙනාට උත්තර දෙනවා වෙනුවට ප්‍රහාර එල්ල කරනවා. මේ ඕනෑම සංස්කෘතියක සිදුවෙන දෙයක්. අඩු වැඩි වශයෙන් ඕනෑම සංස්කෘතියක වෙනවා. නිසා සංස්කෘතිය ආගමකට එහා ගිය ඒකාධිකාරී දෙයක්. ආගමකට එහා ගිය ආගම ගැන කිසියම් දුරකට ප්‍රශ්න කරන්න පුළුවන්. සංස්කෘතිය ගැන ප්‍රශ්න කරන්න බෑ. ප්‍රශ්න කරන්න පුළුවන්. නමුත් ප්‍රශ්න කරාම මොන පාන්ට වෙනවා? බොහොම දරුණු විපාකවලට. එතනින්ම පේනවා සංස්කෘතිය කියන්නේ ඊටාම භයානක හිරගයක්. ඒ හිරගයේ ඇතුලේ හිර වෙලා ඉන්න පිරිසක් තමයි බොහෝ ලෝකවාසීන්. ඒක සංස්කෘතියක් නෙමෙයි. විවිධ සංස්කෘතීන් ඇතුලේ කියන්නේ හිරගෙවල් ගණනාවක හිර වෙලා ඉන්නවා එක මිනිස්සෙක්. ඒක හිරගයක නෙමෙයි ආගම කියන ආගමෙන් හදපු සංස්කෘතිය, ජාතියෙන් හදපු සංස්කෘතිය, දේශපාලන සංස්කෘතිය, සමාජ සංස්කෘතීන් වල කලාපීය සංස්කෘතීන්, මහද්වීපික සංස්කෘතීන්, ඊළඟට ලෝක සංස්කෘතීන්, මේ විදිහට හිරගයක් ඇතුලේ හිරගයක්, හිරගයක් ඇතුලේ හිරගයක්, හිරගයක් ඇතුලේ හිරගයක්, මෙහි හිරගෙවල් කීයක් ඇතුලේ ඉන්නවද කියන්නේ දන්නේ නැහැ. කොහොම හරි මේ හැම සංස්කෘතියක්ම දීලා තියෙනවා මේ සතුට වෙන්න දවස්. අද දවස් නිදහසේ සමරන්න සතුට වෙන්න. එහෙම දින දෙක තුනක් වගේ තියෙන අවුරුද්දට. ලොකු දින ගාණක් නැහැ. දින එකක් දෙකක් තුනක් ඔය මේ වගේ තියෙන. බොහොම කැමැත්තෙන් ඒ පාලකයන් හිරගෙ ඉන්න ඇතුළේ ඉන්න අයට දීලා තියෙනවා අද නිදහස. අද නිදහසේ සතුට වෙන්න. කැමැති දෙයක් කියන්න කන්න. ඔයලා දෙන්න. නටන්න ඕනෙම එකක් කරන්න. ඉතින් එතින්ද ඒක සංස්කෘතියනේ දෙන්නේ. නිසා සංස්කෘතිය කෙරෙහි බැඳීම වැඩි වෙනවා. මේ නිදහසයි නටන්න ගයන්නයි සියලු පහසුකම් සපයන්නේ අවසරයේ වරම දෙන්නේ සංස්කෘතිය විසින් නිසා. මේ සංස්කෘතිය කියන්නේ හිරගයක් කියන කාරණයක් අමතක වෙනවා. සහ සංස්කෘතිය කෙරෙහි තියෙන වහල් බව තවත් වැඩි වෙනවා. ත්‍රි වහල් බව තමයි ඉතින් මේ අපි පළවෙන්ද කියලා සමරන්නේ. ඒ වහල් මනසකින් කරන්න දෙයක්. මේ සමරන්න තියෙන්නේ කුමක්ද කියලා හිතලා බැලුවොත් මේ විදර්ශනාව ගැන උනන්දු වෙන ඔබත් අපත් හිතන්න වටිනවා. මොකද කුමක්ද මෙහි සමරන්න තියෙන්නේ? සමරුවට කමක් නැහැ. නැටුවට කමකුත් නැහැ. ගැයුවට, කෑවට, බීවට කමක් නැහැ. නමුත් හිතන්න වටිනවා කුමක්ද තියෙන්නේ? මොනවද මේ සමරන්නේ? මේ සතුට වෙන්නේ තියෙන දේ කුමක්ද කියලා. එහෙම සිතීමකින්, විමසීමකින්, සොයා බැලීමකින් තොරව ඒ සංස්කෘතිය විසින් නියම කරනු ලබන දිනයක් අල්ලගෙන සතුට වෙනවා නම් එතන තියෙන්නේ වහල් මනසක්. කියන්නේ වහල් හිරවුණු මනසක්. හැබැයි කැමැති. දෙයම සතුට වෙන්න කවුද අකමැති? පළවෙනි දාරි 31 රැ කියලා හරි එහෙම අරගෙන ඒ සතුට වෙන්න කැමැති. ඇයි ඒ සතුට වෙන්න කැමැති? අනිත් දවස්වල ලොකු දුකක් විඳින්න නිසා. අනිත් දවස් 364 මහ විශාල දුකක් විඳිනවා. දැනගෙනත් විඳිනවා, නොදැනගෙනත් විඳිනවා. නම සංස්කෘතිය දන්නවා එහෙම දුක් විඳින බව. සංස්කෘතිය තමයි ඒ දුක් දීලා තියෙන්නේ. සංකාර දුක්ක, මේ සියල්ල සංකාර දුක්ක. නමුත් ඉතින් එහෙම පේන්නේ නැහැ සංකාර දුක්ක බව සියල්ල. අනිත් දවස් වල ඒ විඳින දුක. ඒ නිසා සංකාර සුඛයක් දෙනවා. ඒත් මේ සුඛේ සංකාර සුඛයක්. සංස්කෘතියක් දෙන සුඛයන්. සංකාර සුඛයක් අපි කැමැත්තෙන් ගන්නේ සංකාර දුක වැඩි නිසා. සංස්කාර දුක යවහා ගිහිල්ලා තින්ද. දැන් හිතන්න මේ අනිත් දවස්සුත් හරි සතුටින් ඉන්නවනම්. ජනවාරි 2 වෙනිදාත් හරිම සතුටුයි. 3 වෙනිදාත් සතුටුයි. දෙසැම්බර් 30ත් හරි සතුටුයි. අතරත් හැම දවසක්ම යවහා ගිය ප්‍රීතියකින් ප්‍රමෝදයකින් නම් ඉන්නේ. 31 රැ හරි පළවෙනිදා කියා හරි මේ වෙනසක් නෑ. ඒක කිසිම මේ අඩුවක් නෑ. දුකකුත් නැහැ, විශේෂයකුත් නැහැ. නමුත් එහෙම නැහැනේ. එහෙම නැහැ. ඒ නැති නිසා මෙතන විශේෂයෙන් සමරනවා. දුක අමතක කරන්න, සංකාර දුක්ඛය අමතක කරන්න ඒ සංස්කාරම හැදූ තාවකාලික විවේක කාලයකට තමයි මේ සතුට ප්‍රීතිය කියන්නේ. ඒක මම තාවකාලිකයි, තාවකාලික පමණක් නෙමෙයි, කෙටි කාලීනයි. තාවකාලිකයි කියන එකෙන් කෙටි කාලීන කියන අදහස එන්නේ නැහැ. තමයි තාවකාලික දේවල් හුඟා දිගු කාලීන වෙන්න පුළුවන්. අවුරුදු 100ක් වුණත් තාවකාලිකයිනේ. නමුත් ඒ දිගු කාලය සංඛාර දුක්ඛය තාවකාලික මෙන්ම ඉතාම කෙටි කාලීන දෙයක්. ඒ සැපත් එහෙමයි. හැබැයි සංඛාර දුක්ඛය කෙටි කාලීන වුණාට නැවත නැවත වැඩිපුර ඇති වෙන්නේ මේ සංඛාර දුක්ඛය. ඉතින් ඒ නිසා මේ එක දිගටම සංඛාර දුක්ඛයම දිගින් දිගට ඇති කළොත් සංඛාර පිළිබඳව කලකිරෙනවා. දුකමනන් ජීවිතේ විඳින්නේ දිගටම ඇති වෙන්නේ කලකිරීමක්, එපා වීමක්. එතන මේ හිරගේ එළියට යන්න කොහොම හරි උත්සාහ කරනවා. දිගටම මේ එකතු වෙන හැම දියබිඳුවක්ම මේ වැව් බැම්ම උත්සාහ කළොත් ඇතුලේ තියන් ඉන්න ඒ ජලාශයේ බැම්ම, ඒ ජලය උඩින් හරි යටින් හරි පුපුරලා හරි එළියට යනවා. ඒ නිසා වරින් වර වාන් අරිනවා. වාන්දරට අරිනවා. හැමදාම වාන්දරට වැල්ලා කියන්නේ නැහැ. බොහොම කෙටි කාලයකට අරින්නේ. තාවකාලිකව අරිනවා කෙටි කාලයකට. ඒ හැම දෙයක් තමයි මේ වෙන්නේ. සංසාරේ වරින් වර ඊටාම පුංචි කාලයකට සංඛාර සුඛ දීලා තියෙනවා. ඊටාම කෙටි කාලයකට ඉතින් ඒ මහා ලොකු දෙයක් විදිහට ගන්නවා. හරි ලොකු දෙයක් වගේ. ඊට වැඩිය දෙයක් නෑ වගේ. එහෙම ගන්නෙ කවුද? කවුද ගන්නෙ? නොදරුවන්. සතුටක් අහම කෑ ගහන්නේ, නටන්නේ, ඔය අහස් වෙදි පත්තු කරන්නේ, නිලාකූරු පත්තු කරන්නේ. මේ ළමයි. තර පරිණත වෙන්න සතුට වීම නවතින්නේ. නමුත් ඒ සතුටදී අර ළමයේගේ වගේ ഘോഷාවක් නැහැ පරිණත කෙනෙක් වැඩි හිටියේ. තර සතුට තියෙනවා. තමයි දරුවෙකුට වැඩි හිටියෙකුගේ සතුට විශාල වෙන්න පුළුවන්. ඒ වුණාට ඒ පරිණත වෙන්න සතුටෙදී නිහඬ වෙන ගතියක් තමයි තියෙන්නේ. ഘോഷාව අඩු වෙනවා. සතුට වැඩි වෙනවා. ഘോഷාව අඩු වෙනවා. බොළඳ මනස, බිලිඳු මනස, ළමා මනස, ලදරු මනස, නොදරු මනස පුංචි සතුටකට උනත් විශාල වශයෙන් ഘോഷා කරනවා. ඒ තමයි මේ මනස අඳුනගන්න තියෙන හොඳම දර්ශකය. දුකේදිත් එහෙමයි, සැපේදිත් එහෙමයි. දුකේදිත් විලාප දෙනවා ළමා මනස. පුංචි බඩගින්නකට වුණත්, අම්මා එන්න ටිකක් පරක්කු වුණත්, මදුරුවෙකු කෑවත්, රස්ට කළත්, ඒ බොළඳ බිලිඳු මනස විලාප දෙන. ඒ වගේම තමයි ඉතාම පුංචි ලැබීමකදී අනිත් පැතර අයියෙන් hina වෙනවා ලෝකෙම ලැබුණා වගේ. මේ ഘോഷා වෙන්නේ මනසේ බොළඳ බවින්, කෙන අවිච්‍යාවෙන්. අවිච්‍යාව තමයි ഘോഷා කරන්නේ. දුකට ഘോഷා කරන්නේ අවිච්‍යාව, සැපේටි ഘോഷා කරන්නේ අවිච්‍යාව. යම් පමණකට අවිද්‍යාව තියෙනවද, ඒ පමණට ഘോഷා වෙදී. ඒ ഘോഷා වර්ග දෙකනේ තියෙන්නේ සාමාන්‍ය. විලාපයයි, වැළපීමයි, සිනාසීමයි. මේ දෙකම ഘോഷානේ. වැළපීමක් ഘോഷාවක්, කොක්කඩලා සිනාසීමත් ഘോഷාව. එක ഘോഷාවකට හේතුව දුක, ඊළඟ ഘോഷාවට හේතුව සැප. බොළඳ මනස හිතනවා මේ දෙකටම කෑ ගහන්න ඕනේ. දුකටත් කෑ ගහන්න ඕනේ. සැපටත් කෑ ගහන්න ඕනේ. මේ මනස දන්න එකම ක්‍රමේ මේ මේ වින්දනය මේ දෙක විඳින්නේ. දුකත් විඳීමක්, සැපත් විඳීමක්. මේ විඳීම් වලට විඳීම් කොහොමද එළි දක්වන්නේ? විඳීම අභ්‍යන්තර දෙයන්නේ. අවුරුද්ද පළවෙනිදා බාහිර දෙයක්. ඒ අභ්‍යන්තර නෙවෙයි. බාහිර දෙයක්. නමුත් ඒ ගැන හිතලා ඇති වෙන වින්දනය අභ්‍යන්තරයි. ඒ අභ්‍යන්තර වින්දනයට ප්‍රතිචාර දක්වන්නේ කෙසේද? කොහොමද ඒ අභ්‍යන්තර වින්දනය එළියට දාන්නේ? ප්‍රකාශ කරන්නේ. අවිච්‍යාව දන්නේ ඇඳීමයි සිනාසීමයි. ඒ කියන්නේ නැතන උඩපයින්ොයි බිම පෙරලෙන්නේ. උඩපයින්ොස් සතුටෙදි දුකෙදි බිම පෙරලෙන්නේ. මේ දෙක තමයි දන්නේ. යම් පමණකට අවිද්‍යාව වැඩිද ඒ පමණට දුකේදී වැළපෙනීමත් වැඩි, සැපේදී සතුට වීමත් වැඩි, සිනාසීමත් වැඩි. යම් පමණකට දුක වැඩිද සැප වැඩිද කියන කාරණේ නෙමෙයි. දුක සැප මෙතෙන්ට අදාළ නැහැ. එහි ප්‍රමාණ අවිද්‍යාවේ ප්‍රමාණය තමයි තියෙන්නේ. අවිද්‍යාව යම් පමණකට වැඩිද ඒ පමණට දුකට දුක දරාගන්න බෑ. එතනයි මෙතන තියෙන ප්‍රශ්නේ. දුක දරාගන්න බෑ. දරාගන්න බැරි වුණාම ඒ වැව් බැම්මට දරාගන්න බැරි ටික වාන්දාල එළියට දාන්න බෑ. ඒතර එළියට දාන ප්‍රමාණය වැඩි. සතුටක් දරා ගන්න බැරි වුණාම එතින්දි තින් කොහොම හරි එළියට දා. මේ දෙකම ഘോഷා දෙකක්. දුක සැප නෙමේ ഘോഷා. ඒ දුක සැප විඳින හිතේ තියෙන අවිද්‍යාව, අවිච්‍යාව එයා තමයි කෑ ගහන්නේ. අවිච්‍යාව තමයි මේ කෑ ගහන්නේ. අයියෝ ඇයි මට මෙහෙම වුනේ? ඊළඟට මේ අනේ කොච්චර දෙයක්ද මේ ලැබීම? මේ දෙවිදියටම කෑ ගහන්නේ අවිච්‍යාව. ඉතින් යම් පමණකට අවිද්‍යාව අඩුද හිතක, ඒ කියන්නේ පරිණතද, වැඩි හිටිද, මොහු කුරා ගිහිල්ලාද, ප්‍රඥාවන්තද? එහෙමනම් හිතවතුනි, ඒ හිත දුකේදිත් නිහඬයි, සැපේදිත් නිහඬයි. නිහඬෙන ප්‍රමාණයක් තියෙනවා. ඒ විද්‍යාවේ ප්‍රමාණයට නිහඬයි. යම් පමණකට විද්‍යාව තියනවාද, ඒ කියන්නේ මෝකුරා ගිහිල්ලා පරිණතන වැඩිහිටි මනසක් නම් ඒ ප්‍රමාණයට නිශ්ශබ්දයි. නිශ්ශබ්ද තියෙන්නේ විඳීමක් නැති නිසා නෙවෙයි. විඳීමක් නැති අවස්ථාවක් තියෙන්න පුළුවනි. විඳීමක් නැති අවස්ථාවක කොමත් නිහඬයිනේ. මේ විඳීමකදී වුණත්, තාම ප්‍රබල විඳීමකදී වුණත් ඒ මනස කෑ ගහන්නේ නැහැ. කෑ ගැසීමක් නැත. විලාප තැබීමක් නැත. නැටීමකුත් නැත. ඒ නිසා තමා, ඒ නිසා වෙන්නට ඕනේ. සතමා නෙමෙයි මෙහෙම කියන්න බෑ. නමුත් ඒ නිසා වෙන්නට ඕනේ. දහමේ කියන්නේ මේ ගීතය විලාපයක් කියන. ආර්ය විනයට අනුව ගීතය, ගී ගැයීම, ඒක ආර්ය ඒ නිහඬියාව ඉන්න කෙනෙකුට ඒක මහ විලාපයක් වගේ ඇහෙනවා. මේ නීතියක් නෙමෙයි. ධර්ම නීතියක් දාන්නේ ගීත කියන්නේ විලාප කියලා. මේ අද තියෙන ගීත ගැන පමණක් නෙමෙයි. අද තියෙන ගීත ගැන බොහෝ දෙනෙක් කියනවා මේ විලාප කියලා. කොහොමත් ගීතය, සම්භාව්‍ය ගීතය ගත්තත්, සරල ගීතය ගත්තත් අර නිහඬ භාවයට සමග සසඳන විට ඒ නිහඬ භාවයට ඇහෙන්නේ මහ විලාපයක් විදියට. සතුටුදායක ගීතයක් වෙන්න පුළුවන්. බොහොම සුඛාන්තයක් තියෙන ඉතාම රමණීය ගීත වෙන්න පුළුවන්. තාලෙත් හොඳයි, පදමාලාවත් හොඳයි, හඬත් හොඳයි. ඒ සියල්ල එක ටිකට ගැලපුණත් ආර්ය විනේහි ගීතය විලාපයක් විදිහට තමයි. ඒ ඇයි එහෙම බලන්න කියලා නෙමෙයි කියන්නේ. එහෙම අහන්න කියලාත් නෙමෙයි. ඒක තමයි ස්වභාවයේ ධර්මතාවය. ඇයි එහෙම ධර්මතාවයක් වෙන්නේ? අර නිහඬියාවින්ද? ඒ නිහඬියාව මොන තරම් ප්‍රණීතද, ශාන්තද? ඒ නිහඬියාවේ ප්‍රණීත බව, ශාන්ත බවත් සමග සසඳන විට මොන ලස්සන, මොන විදිහේ ලස්සන පෙට පදමාලාවක් ගොතලා ඉතාම මිහිරි තනුවක් දාලා මිහිරිම කටහඬකින් සුගායනයක යෙදුණත් නිහඬියාවට ඇහෙන්නේ විලාපයක් විදියට. ඉතින් ඒ වගේම කියන කාරණයක් තමයි නැටීම ගැන. නර්තනයක නටනක නැටීම උමතුවක් කියලා. ආර්ය විනයේට පේන්නේ නැටීම උමතු පිස්සු පිස්සු යනවා මිනිස්සු කරන දේවල් තියෙන අන්න ඒ විදිහට. දැන් මේ පළවෙනිදයි මේවා කියන්නේ කියලා මේ හිතෙන්නත් පුළුවනි. මේ ආර්ය විනය කියන්නේ එහෙම එපා කියලා නෙමෙයි. එපා කියපු පිරිසක් ඉන්නවනේ. ඒක එහෙම නැතුව ගියයිට එපා කියලා නැහැනේ. හැබැයි මේ මේ ඕනකම ඇති වෙන්නේ දුක වැඩි නිසා. අනේ තෙන්ටයි එන්න ඕනේ. මෙහෙම විශේෂ දවස් සතුටු වෙන්න හොයාගෙන යන්නේ, බලාගෙන ඉන්නේ ඇයි? අපි අපේ ජීවිත දුකෙහි ගොදුරක් බවට පත් කර තිබෙන නිසා. කෙලවරක් නැති දුක් ජීවිතයට අප දෙන නිසා. ජීවිතයේ දුක නැහැ. එහෙම ජීවිතයේ දුකට පත් කරමින් පත් කරවමින් පත් කරවමින් කියනවා ජීවිතයේ දුකයි. දහමේ කියා තියනවා කියන ජීවිතයේ දුකයි කියා. එහෙම දහමේ කොහෙවත් ජීවිතයේ දුකයි කියලා නැහැ. දුක කියන්නේ උපාදානයි. උපාදානයේ දුකක් කියලා තියෙනවා. උපාදානයේ දුකයි. සංඛාර දුකයි. සබ්බේ සංඛාර දුක්ඛාති එහෙම කියනවනේ. සංඛාර දුකයි. උපාදානයේ දුකයි. එහෙම නැතුව ජීවිතයේ දුකයි කියන්නේ නැහැ. නමුත් ඉතින් මේ අල්ලා ගැනීම වැඩි නිසා ජීවිතයේ උපාදාන වැඩි. උපාදාන වැඩි වෙන්න දුක වැඩි වෙනවා. සංඛාර වැඩි වෙන්න දුක වැඩි වෙනවා. සංඛාර නම් දුක, උපාදානේ නම් දුක. උපාදාන වැඩි වෙන විට දුක වැඩි වෙන්න ඕනේ. හදා ගැනීම වැඩි වෙන විට, මවා ගැනීම වැඩි වෙන විට දුක වැඩි වෙන්න ඕනේ. ඒ ධර්මතාවක්. එහෙමනම් කෙනෙකු ජීවත් වෙන්නේ අල්ලා ගැනීම, අල්ලා ගැනීම, අල්ලා ගැනීම වැඩි කරමින් වැඩි කරමින් වැඩි කරමින් නම් ජීවත් වෙන්නේ. ආ, වැඩි වැඩියෙන් මවා ගැනීම කරමින් මවාගත් ලෝකයක නම් ජීවත් වෙන්නේ දුක ඉහවහා ගින් තියෙනතරේ ජීවිතේ දුකින් පිරিলা. ජීවිතය කියන්නේ භාජනයක්. ඕනෑම දෙයක් දරා ගන්න පුළුවන් භාජනයකට ජීවිතය කියන්නේ. ඒ භාජනේ පුරවන්නේ කුමකින්ද කියන කාරණේ අපේ අතේ තියෙන. ජීවිතේ හිස් භාජන. හිස් ටින් එකක් වගේ කියනවා ජීවිතය. එතකොට ඒ කුමකින්ද පුරවන්නේ? උපාදාන කරන්නේ දුකින් පුරවගන්න නෙවෙයි. ඕනම දෙයක් උපාදාන කරන්නේ හිතක් සතුටින් පුරවගන්න ජීවිතය. මේ හිස් ජීවිතේ නැමැති හිස් භාජනේ හිස් ටින් එක සතුටින් පුරවන්න තමයි උපාදාන කරන්නේ. දුක නෙමෙයි උපාදාන කරන්නේ සතුට. කවුරුවත් දුක උපාදාන කරගන්නේ නැහැ, උපාදාන කරන්න අවශ්‍යත් නැහැ. දුක, දුක කියන්නේ ප්‍රතිඵලයක්. උපාදානයේ ප්‍රතිඵලය තමයි දුක. ඒක උපාදාන කරන්නේ කුමක්ද? සතුට. දැන් මෙතන තියෙන මේ අරුම පුදුම මැජික් එක කුමක්ද? සතුට උපාදාන කළොත් දුකක් හැදෙනවා. සතුට උපාදාන නොකළොත් දුකක් නැහැ. එහෙම වෙන්නේ නැහැ. උපාදාන කරන්නේ සතුට නම්, උපාදානයේ ප්‍රතිඵලයේ දුක නම්, සතුට උපාදාන කළාම දුක හැදෙනවා. සතුට උපාදාන නොකළාම දුකක් හැදෙන්නේ නැහැ. සතුට දුක වෙනව නෙමෙයි. එහෙම කියන්න පුළුවන් මේ සැප දුක වෙනව. සතුට අසතුට වෙනව. එහෙම කියන්න පුළුවන් මේ සීතල රස්නෙ වෙනව. තරුණ කාලේ මහලු වෙනවද? ඒ විදිහට කියන් ගිහලා හැම එක හැම දෙයක්ම විරුද්ධ පැත්තට පෙරලෙනවා කියලා මේ සතුටත් අසතුටක් වෙනව. එහෙම වෙන්නේ නෑ. උපාදාන කළොත් තමයි දුකක් වෙන්නේ. ඕනෑම දෙයක් රසයක් කියන රසයක් උපාදාන කළොත් දුකක් වෙනවා. තැනක් උපාදාන කළොත් දුක. උපාදාන නොකළොත් දුකක් නැහැ. ඒ නිසා මේ කාරණේ පැහැදිලිනේ. ඉතින් අපි සාමාන්‍ය මූලික දැනුමනේ මේ දැනුමිනුත් හිතාගන්න පුළුවන් දෙයක් නේ. ස්කන්ධ පහ නෙමෙයි දුක, උපාදාන ස්කන්ධයයි දුක කියන එක. පංච ස්කන්ධයට නෙමෙයි දුක කියන්නේ. ජීවිතය කියන්නේ ස්කන්ධ පහටනේ. ස්කන්ධ පහ දුකක් විදියට නෙවෙයිනි කියන්නේ උපාදාන ස්කන්ධයේ දුක. මේ අල්ලා ගැනීම තමයි දුක. අල්ලගන්නේ ඇයි? අල්ලගන්නේ ජීවිතේ සතුටින් පුරවන්න. අල්ලගන්නේ සතුට. දුක නෙවෙයි. සතුට අල්ලගන්න. සතුට අල්ලගත්ත ගමන්ම එය එයට යමක් වෙනවා. සතුට සතුට විදිහට පැත්තක තියෙන්න ඇරියොත් එහේ තිබිලා නැති වෙලා යයි. සතුට තිබිලා නැති වෙලා යයි. නැති වෙනවා. ඒක නැති නොවන සතුට නෙමෙයිනේ. නැති වෙනවා. මේ දුකක් වෙන්නේ. සතුටට සතුට විදිහට ඔහේ තියෙන්න ඇරලා අප පැත්තකට වෙලා හිටියානම් උපාදාන නොකර සතුට තිබිලා නැතිලා යයි. ඒ නැතිවීම නවත්තන්න බෑ. ඒ දුකක් වෙන්නේ. ඒ උපාදාන කළ මොහොතේම ඒ උපාදාන කළ හිතට දුක එන්න පටන් ගන්නවා. ඊළඟට සංඛාර දුක්ඛේ කියන්නේ මවා ගන්න පටන් ගත්තාම මවා ගන්න නැතුව සතුටක් සතුටක් විදිහට දැකලා ඉන්න පුළුවන් නම් කිසිම මවා ගැනීමකින් තොරව සතුටක් තියෙනවා. ඒ තිබුණොත් සතුටක් ආවොත් බව දැකලා ඉන්නවා. හැබැයි මවා ගන්න යන්නේ නැහැ මොනවත්. සංඛාර හදාගන්නේ නැහැ. සංඛාර හදාගන්නේ නැතුව ඉන්නවා නම් ඒ දුකක් නැහැ. සතුට නෙමෙයි ප්‍රශ්නේ. සතුට හේතුව විදිහට ගන්න එපා. දුකට හේතුව සතුටයි. සතුටයි දුක වෙන්නේ. මේ දෙක පෙරලෙනවා කියන දුක සැප නිති පෙරලේ. ඒ නිසා මේ සැප දුක වෙනවා. එහෙම කතන්දරයක් නෑ. එහෙම වෙන්නේ නෑ. වෙන්නේ ධර්මානුකූලව ධර්මතාවයේ කුමක්ද? උපාදාන කළොත් දුකයි, සංඛාර හදාගත්තොත් දුකයි. ඉතින් ඒ උපාදාන කිරීමයි සංඛාර හැදීමයි අපි කරන්නේ. කවුද කරන්නේ? අවිද්‍යාව. එයා තමයි කරන්නේ. එහෙම කරන්නේ ඇයි? නිකන් ඉන්න බැරුවට. නිකන් ඉන්න බැරුවට නෙමෙයි. එයාට ඕනේ. එයා පුදුම විදිහට විඳවන කෙනෙක්. අවිද්‍යාව කියන්නේම විඳවන කෙනෙක්. කියන අවිද්‍යාව තනිකර විඳින්න හිතක් එක්කනේ විඳින්නේ. අවිද්‍යාව තියෙන හිතකනේ. හිතකින් පරිබාහිරව අවිද්‍යාවක් නැහැ කොහෙවත්. මේ හිත, බොළඳ හිත, ලාමක හිත හරියට විඳිනවා. විඳවනවා. අර 364ක්ම විඳවනවා දවස්. එහෙම හිතකට තමයි මේ අවිද්‍යාවම තමයි සංකාරයක් හදලා දෙන්නේ. අද සතුටු වෙන්න, අද නටන්න, අද ගයන්න, අද කන්න බොන්න. මේ එහෙම දුන්නේ නැත්තම් අර 366 වෙනි දවසක් එයාට තියාගන්න බැරි වෙනවා. හරිනම් මේක 366 වෙනි දවසනේ අද. එහෙම නෑ, එහෙම කියන්නේ නෑ. එහෙම කිව්වොත් එහෙම වැඩි කාලයක් තියාගන්න බැරි වෙනවා මේ සංසාරේ. ඒ නිසා ඒක ඉවරයි. 365 ඉවරයි. මේ අලුත් දවසක්, අලුත් අවුරුද්දක්, අද සතුට වෙන දවසක්, පරණ අවුරුද්දේ මොන දුක් තිබ්බත්, මොන වැරදි කළත්, මොන ප්‍රශ්න තිබුණත්, ඒ මොනවා තිබ්බත් ඒ සියල්ල අමතක කරන්න. ඒ ඔක්කොම ඉවරයි. මේ පරණ අවුරුද්ද, මේ අලුත් අවුරුද්ද. ඇත්ත මොකද්ද? මේක 366 වෙනි දවසේ මම ගණන් හදුවොත්, එම් නැත්තම් ඊටත් එහා ඉඳලා ගණන් හදුවොත් තව ඉලක්කමක් තමයි. නැත් ඒක කියන්නේ. ඒ කියන්නේ තියෙන්නේ. එයාම රැවටෙනවා ඉතින්. එයාම රැවටිලා එහෙම හිතාගෙන අලුත් දවසක් කියලා හිතාගෙන ඉතින් අර පරණ දුක් ඉවරයි, දැන් අලුත් සතුටෙන් ඉන්න පුළුවන්. මේ අවශ්‍යයි අවිද්‍යාවට. අවිද්‍යාවට අවශ්‍යයි. රැවටීමට ඕනේ. මේ තියෙන සෝචනීය කාරණිය තමයි හිතවතුනි දවස් 364න් 74ට මේ රැවටීම. එක පාරක් දෙපාරක් රැවටිලා, එක පාරක් දෙපාරක් ඉරවටේ අපි කැරකිලා, මේ ওই පාරක් කරකුණාම පේන ටිකමනේ දෙවෙනි පාරක් කරකුණාමත් පේන්නේ. එක පාරක් හරියට බලන්න බැරි වුණා කියන්නේ යමක් වටේ කැරකිලා මොනවා හරි පුද්ගලයක වටේ හරි, ගයක් වටේ හරි, වාහනයක් වටේ හරි, ගහක් වටේ හරි එක පාරක් ඒ වටේටම ඒ පැත්ත බලාගෙනම කැරකුණොත් සෑහෙන දර්ශනයක් ගන්න පුළුවන්. ඒකටනේ කියන්නේ මේ පරිඤ්ඤය කියලා. පරිඤ්ඤය පරි කියන්නේ පරිදිය. වටේට. පරි. වටේට හාත්පස. ඤය කියන්නේ ඥාන කියන එක. දත යුතු දැනගත්ත කියන අදහස. එතකොට මේ වටේම යමක් කේන්ද්‍රයක් වටේ කෙනෙක් කේන්ද්‍රයේ දිහා බලාගෙන කරකුණොත් අංශක 360ක් එතකොට ඒ රවුම සම්පූර්ණ වෙනවා. ඒ සම්පූර්ණ වෙනකොට ඒ කේන්ද්‍රය පිළිබඳ, ඒ දේ පිළිබඳ, ගහ හරි, ගෙදර හරි, වාහනේ හරි, ඒ මොකක් හරි පුද්ගලයෙකු ගැන හරි සෑහෙන ප්‍රමාණයක් දන්නවා. පරිඤ්ඤය කියන්නේ සම්පූර්ණ දැනුමක් ලැබෙනවා. එහෙම බැලුවහම ගන්න පුළුවන් දැනුම ලැබෙනවා. වටින් බැලුවහම. එහෙම බලන්නේ නැති අය ප්‍රශ්නේ කරකිනවා. කරකින එක නවතිලා නැහැ නේ. අපි අවුරුද්දක් කියන්නේ මීර වටේ තවමක් යනවා. ඉතින් දැන් අපි ජීවිත කාලේ අවුරුදු වලින් කියනකොට ඒ කියන්නේ ඉර වටේ රවුම් කීයක් ගියාද කියන එක තමයි කියන්නේ. වෙන කිසිම කාරණයක් නෙමෙයි කියන්නේ. මේ විශ්වයේ සූර්යයා වටේ, මේ සූර්යයා වටේ අපි රවුම් කීයක් කරකිලා තියෙනවා. මේ කීයක් කරකුණත් මේ බලාගෙන නෙමෙයි නම් කරකුණේ, අවදියෙන් නෙමෙයි නම්, අවධානයෙන් නෙමෙයි නම් පේන්නේ නැහැ. ඉර වටේ නෙමෙයි, මේ මොනම දෙයක් වටේ නිකන් කණුවක් වටේ හරි අහක බලාගෙන කරකුණොත් ඇස් වහගෙන නම් වටේ යන්නේ වෙන කල්පනාවකින් යන්නේ. තමන් හදාගත්ත සංකාරයක් ඔළුවේ තියාගෙන නම් යන්නේ. මේක හොඳයි නරකයි, ලස්සනයි කැතයි, ඉතින් ඒ ටික පේනවා මිසක් ඇත්ත පේන්නේ නැහැ. එහෙම පරිණත වෙන්න බෑ. පරිණත වෙන්න හිතක් මොහුකුරා ගියේ හිතක්, වැඩි හිටි හිතක් ගැන කතා කළානේ. එහෙම පරිණත වෙන්නේ අවුරුද්දෙන් අවුරුද්ද ස්වයංක්‍රීයව පරිණත වීමක් නම් නැත. එස් යාන්ත්‍රික ක්‍රියාවලියක් නෙමෙයි. කියන්නේ ඔටෝමැටිකලි වෙන දෙයක් නෙමෙයි පරිණත වීම. ප්‍රඥාවන්ත වීම යාන්ත්‍රිකව සිද්ධ වෙන්නේ. අපි ඉන්නකොට වයස යන්න යන්න පරිණත වෙනවා. වයස යන්න යන්න මොහු පුරා යන. ප්‍රඥාවන්ත වෙනවා, විද්‍යාව පහළ වෙනවා, ඥානෙ පහළ වෙනවා, ආලෝකයේ පහළ වෙනවා, ඇහැරෙනවා. එහෙම වෙන්නේ නැහැ. මේ දෙක රවුමක් කරකුණත් ඇති, රවුම් 100ක් කරකුණත් මදි වෙන්නත් පුළුවන්. මේ විදර්ශනාව කියන්නේ හොඳට ඇස් අරගෙන අවදියෙන් මේ කැරකීමේදී නිරීක්ෂණය කිරීම. එක දවසක් මේ දවස් 365ේම අවදියෙන් සිටීමක්. මොනවද විඳින්නේ? විඳින්නේ මොනවද විඳිත? ඒ පමණෙනි තියෙන අපිට තියෙන විඳින් පමණයි. වෙන කිසි දෙයක් නැහැ. පෘථිවිය මේ වටේ කැරකෙනවනේ. ඉර වටේ ඉතට මොනවද පෘථිවිය විඳිනවා? සීතල විඳිනවා, රස්නෙ විඳිනවා, විටකනේ විඳින්නේ. ඒ වගේ අපිත් විඳින්නවා. විඳින් පමණමයි තියෙන්නේ. කැරකීමෙන් ලැබෙන විඳීම් ටිකක් විතරයි. වෙන මොනවත් ලැබෙන්නේ නැහැ. මේ විඳීම් දිහායි බලන්න තියෙන්නේ. අත්දැකීම් ගැන පමණයි බලන්න තියෙන්නේ. අත්දැකීමත් විඳීම. නමුත් ඒ දෙක දිහා බලන්නේ නැති නම් බලන්නේ නැත්නම් මොනතරම් විඳීම් හරහා ගියත් මොනතරම් දුක හරහා ගියත් සැප හරහා ගියත් ඒ දුකට ඇතුල් වුණු කෙනාම තමයි දුකෙන් එළියට යන්නේ. සැපට ඇතුල් වුණු කෙනා තමයි සැප ඉවර වෙනකොට ඉන්නේත්. එයාම තමයි ඒ බොළඳ ඒ ළමයාම තමයි. වයස යන්න පුළුවන්. නමුත් අවිද්‍යාව නැති වෙන්නේ නැහැ වයස ගියා කියලා. දැන් උපාදානේ කියන්නේ සැප අල්ලගන්න ගන්න උත්සාහයකට. මේ සැපයි අල්ලගන්නේ. උපාදාන කියන වචනේ වචනාර්ථය ගත්තොත් ලං කරගෙන අල්ලගන්නවා කියන එක. ලං කරලා බදාගන්න. උපාදාන. දාන කියන්නේ දෙනවනේ. දානේ කියන්නේ දෙනවා. අතාරි දෙනවා. ආදාන කියන්නේ ගන්නවා. උප කියන්නේ සමීප කරගන්න. ලං කරගන්න. ලං වෙනවා කියන අදහස. දැන් මේ ටික එකක්වත් භෞතික නැහැ. භෞතික ක්‍රියාවක් නෙමෙයි උපාදාන කියන්නේ. භෞතිකව ලං වීමට නෙමෙයි උපාදාන කියන්නේ. භෞතිකව අල්ලා ගැනීමටත් නෙමෙයි උපාදාන කියන්නේ. භෞතිකව අල්ලගන්න පුළුවන් කීයෙන් කීයද අපිට? තියෙන්නේ අත් දෙකනේ. ඒතර මේ අත් දෙකෙන් මොන හරි අල්ලගෙන ඉන්නේ බොහොම ටික වෙලාවක්. උගක් වෙලාවට අත් දෙක නිදහසේ තියෙන්නේ. භෞතිකව අපට අල්ලගන්න පුළුවන් ඉතාම ස්වල්ප දේවල් ටික ස්වල්ප කාලයකට. කිසිවක්ම භෞතිකව අල්ලගන්න නැතුව ඉන්න පුළුවන්. දවසක් ඉන්නත් පුළුවන්, මාසයක් ඉන්නත් පුළුවන්, ඒ ඉන්න පුළුවන්. නමුත් මානසිකව ඉන්න බෑ. ඉන්න බෑ කියන්නේ ඉන්නේ නැහැ. එහෙම ඉන්නේ නැහැ. නැති වෙන්න හේතුව තමා ඒ මනස බයයි. අවිද්‍යාව කියන්නේ බියකුල්ලෙක්. අවිද්‍යාව හරි බයයි. ඒ නිසා නේ අවිද්‍යාව කියන්නේ. විද්‍යාව බය නැහැ. විද්‍යාව ලෙඩකට බයත් නැහැ. අනතුරකට බයත් නැහැ. ඒවට බය නැහැ. ඒ විද්‍යාත්මක හේතු හොයන්න පුළුවන්. මෙහෙම වෙන්නේ ඇයි? වලකින්නේ කොහමද? වලකින්න පුළුවන්ද? බැරිද? මේවා විද්‍යාව කියන්නේ ඒ කාරණේට. ඇයි මෙහෙම වෙන්නේ? මෙහෙම නොවී ඉන්නනම් කුමක්ද කරන්න ඕනේ? වලකින්න පුළුවන්ද? බැරිද? බැරි දේවලුත් තියෙනවා. විද්‍යාව පහළ වුණා කියලා සියල්ලෙන් බේරෙන්න බෑ. නමුත් ඉතින් මේ විද්‍යාව දන්නවනේ බේරෙන්න බැරි දේවල් තියෙනවා. ඒක පිළිගන්න ඕනේ. පුළුවන් දේවල් වලින් බේරෙන්න. ඒ දෙකම තමයි විද්‍යාව කියන්නේ. අවිද්‍යාව මේකක්වත් දන්නේ නැහැ. ඒ නිසායි අවිද්‍යාව කියන්නේ. වෙන අමුතු දෙයකට නෙමෙයි අවිද්‍යාව කියන්නේ. අවිද්‍යාව හොයාගන්න බෑ කාටවත්. අවිද්‍යාව කියන්නේ මේ විද්‍යාත්මක ඥානය නැතිකම. ඒ නැතිකම හරි බයයි. එයා හරි බයයි. ඒ බය නැති කරගන්න එයා මොකද කරන්නේ? දැන් කවුරු හරි බය නම් මොකද කරන්නේ? අල්ලගන්න. ඔව්. බය නම් හිතන්නකො රෑට යන්න ගමනක් යන්න බය නම් ඔන්න කාට හරි කතා කරන්න ඉන්න අපි යා. මට බයයි. ඒතර බය නෑ වගේ ඉන්නේ තව කවුරු ඉන්නවා නම් බය නෑ. සමහර විට මෙහි කුටිවල තනියම ඉඳ ගියාම ඔන්න බය එනවා. ඒතර අල්ලපු කුටියට කවුරු හරි ඉන්නවා නම් එක්ක ඒ කුටිය ඇතුලේ අනික් කැඳේ තව කෙනෙක් ඉන්නවා නම් ඔන්න බය නෑ. ඒතර මොකද්ද වුනේ? එහෙම බය නැති කරන්න පුළුවන්ද? බය එහෙම නැති කරන්න පුළුවන්ද? එහෙනම් අපිට හිතෙන්නේ නැහැ වගේ. එහෙම කවුරු හරි ඉන්නවා නම් බය නැහැ. එතන මේ අවිද්‍යාව, අවිද්‍යාව කියන බිය, ඒ බිය සුළු තැනැත්තා එයා එයාගේ බය නැති කරගන්න එයා තව කෙනෙකු අල්ලගන්න. එයාට අල්ලගන්න ඉන්නේ කවුද? මහා වීරෙක්, එඩිතර කෙනෙක්, එහෙම කෙනෙකු නෑ එයාට. එහෙම නෑ. එයාට ඉන්නේ එකම එක්කෙනා, එයා තරී බයිබුල්ලෙක්. එයාට අල්ලගන්න ඉන්නේ එකම එක්කෙනා තණ්හාව. අවිද්‍යාවට ඉන්න සංගය සගය තණ්හාව. ඉතින් එයා අවිද්‍යාව අල්ලගන්නේ තණ්හාව. ඒ දෙන්න තමයි ගමන යන්නේ දැන්. සෝම් පිටේට යන්න බයයි කියන්නේ. එතකොට මේ තව ඒ බය නැති කෙනෙක් කියලා අල්ලගත්තී ඊටත් වැඩි බය කෙනෙක්. එතකොට මේ බයවල් දෙකක් එකතු වුණාම නිර්භීතකමක් හැදෙන්නේ නැහැ. බය දන බය සමානයි නිර්භීතකම වෙන්නේ නැහැ. බය දෙගුණ වෙනවා. ඒ තමයි වෙන්නේ. එයා කවවත් අල්ලගන්නේ නැතුව හිටියනම් මෙච්චර බය නැහැ. අවිද්‍යාව හිටියනම් උපාදාන නොකර දුක අඩුයි, බය අඩුයි. හැබැයි එහෙම ඉන්න බෑ එයාට. බය නිසා මොනවා හරි අල්ලගන්න. එයාට ඉන්නේ ළඟින් අල්ලගන්න තණ්හාව පමණයි. තණ්හාවත් බයයි. තණ්හාව අරිට වැටි බයයි. ඒ නිසානේ ධම්මපදයේ කියන්නේ තණ්හා ජායති භයං. මේ බය එන්නේ තණ්හාවෙන්. එහෙමනේ. එයා බය නැත්තම් කොහොමද තණ්හාව බය ඇති කරන්නේ? එයා එයත් බියගුල්ලෙක්. තණ්හාවත් හරි බයයි. අවිච්‍යාවත් හරිම බයයි. එතකොට මේ දෙන්න තමයි මේ කරට අත දාගෙන අත්වල් බැඳගෙන මේ රවුම ගහන්නේ. ඉතින් එහෙම බය නැති වෙන්නේ නැහැ. හැබැයි ඉතින් මේ දෙන්න කරන්නේ දුක් විඳින්නනේ බය දැන්. දුක් විඳිනවට බයයි. ජෝනම් සිදුවීමකින් දුකක් වෙයි කියලා බයයි. සිදුවීම වලට බයයි ඒ නිසා. සිදුවීමක් නැතුව දුකක් එන්නේ නැහැ. සත් කිසියම් සිදුවීමකින් සතුටක් තියනවාද? ඒක පුදුම විදිහට අල්ලා ගන්න. ඒ අල්ලගත්තාම අල්ලගත්ත මොහොතේ ඉඳලා ඒ අල්ලගත්ත දේනේ මෙතන තියෙන්නේ හිත වෙනස් දෙයක්. අවිච්‍යාව සහ තණ්හාව යමක් ස්පර්ශ කළාම, කියන්නේ වින්දනයක් ස්පර්ශ කළාම අවිද්‍යාව හා තණ්හාව, ඒ වින්දනයෙන් දුක ඇති වෙන්න පටන් ගන්නවා. එහෙම නැත්නම් දුකක් ඇති වෙන්නේ නැහැ. වින්දනයක් තියෙනවා. වින්දනේ නැති වෙලා යනවා. දුකක් ඇති වෙන්නේ නැහැ. දුක ඇති වෙන්නේ ඕනෑම වින්දනයක් අවිද්‍යාව හා තණ්හාව දෙන්න අත ගහන්න ගියාම. විඳන නැති කිරීම නෙමෙයි කරන්න ඕනේ. විඳන නැති කරන්න බෑ. ඉතින් විඳනතාවකාලික නැති කරන්න පුළුවන් ওই වේදිත නිරෝධයේ වගේ දෙයකට ගිහිල්ලා. තාවකාලික නෙවෙයි ඒක නෙමෙයි දුක නැති කිරීම කියන්නේ. අවිජ්ජා තණ්හා දෙක නැති කිරීම. මේ දෙන්න මෙවට අත ගහන්න එපා. ওই දෙන්න අත ගහන්න යන්න එපා. අත නොගහ ඉන්න. දැන් එහෙම කිව්වට අත ගහන්න නැතුව ඉන්න බයයිනේ. හන්දටම බය කෙනෙක් කුට මොනවා එපා කිව්වත් එයා බය වැඩි වුණාම කරනවා එපා කියන දේ. එපා කිව්වට අහන්නේ නැහැ බය කෙනෙක්. බය ආවහම එයා මොනවා කරයිද නොකරයිද කාටවත් කියන්න බෑ. ඒ නිසා බය තියෙන හිත අනිවාර්යයෙන්ම උපාදාන කරන පිදුරු ගයි හරි එල්ලෙන. දුකට බය නොවිය යුතුයි. ඒ අත්‍යවශ්‍යයි. දුක නැති කරන්න නම් දුකට බය වෙන්න හොඳ නැහැ. මෙහෙම කියනකොට කෙනෙකුට හිතෙන්න පුළුවන් සසර බිය දක්නා තැනැත්තා කියලා කියනනේ. සංසාර දුකට බිය වෙන්න කියනවනේ. ඔය සංසාර දුකට බිය වෙන්න කියන්නේ ඒ වෙනම කතාවක්. වෙනම කාරණයක්. එහි තියෙන වෙනම අරමුණක්. දුක්ඛ ආර්ය සත්‍යයට බිය වෙන්න කියලා කොහෙවත් නැහැ නේද? දැන් මේ ආර්ය දුක්ඛ ආර්ය සත්‍ය ගැන කියන තැන කිසිම තැනක කියන්නේ නැහැ බය වෙන්න කියලා. කියන්නේ මේක තේරුම් ගන්න. පරිඤ්ඤය කියන වචනේ අර අපි ඉස්සෙල්ලා කතා කරේ වටේටම වටින්ම ගන්න අවබෝධය. එක තැනකින් බලලා එක කෝණකින් බලලා එක අංශකයකින් බලලා ගන්න අවබෝධය නෙවෙයි. ඒ අංශකිනුත් බලනවා. ඊළඟ අංශකයට ගිහිල්ලත් බලනවා. මෙහෙම භාගයක් ඉන්නේ මේ තුන් කාලක් නෙමේ සම්පූර්ණ පරිඤ්ඤය. ඒතර දුක්ඛ ආරි සත්‍ය ගැන කියන්නේ මේ දුක පිළිබඳ පරිඤ්ඤය. වටේටම කැරකිලා බලන්න. ඒ බැලුවහම බලන්න ඕනේ. නිකන් වටේ කැරකුණාට වැඩක් නැහැ දුකක් වටේ. හොඳ අවධානයෙන් අවදිමත්ව විදර්ශනා කියන්නේ කැහෙන් බලන්න. බින්දණයක් දිහා බලන්න වටේ කැරකි. එහෙම මිසක් බය වෙන්න කියලා නැහැ දුකට කොහෙවත්. මේක වටේම කැරකිලා දුක. ප්‍රති වටේ කැරකෙන්න පුළුවන් බය නැත්තම් තමයි. දැන් සෝනක් වටේ කැරකෙන්න පුළුවන්ද බය නැහ. සර්පෙක් වටේ කැරකෙන්න පුළුවන්ද මකුලුවෙක් වටේ කැරකෙන්න පුළුවන්ද බය නැහ. බය නම් බෑ. දුක නැති කරන්න නම් මුලින්ම දුකට බය වීම හඳුනාගෙන ඒ දුකට බය වීම නැති කරගන්න. ඒ අත්‍යවශ්‍යයි. දුකට බය නැහැ. දුකට බය නැහැ කියන්නේ දුකට පණින්නව නෙමෙයි. දැන් බය නැහැ කියලා කෙනෙක් ඔහේ පයින්න පුළුවන්. ඉන්නකට පයින්න පුළුවන්. ඒ මොඩකම. බය නැහැ කියන එක ප්‍රඥාවක්. මිසක් මෝඩකමක් නෙමෙයි. මෝඩකම නිසා බය නැහැ කියලා කරන දේවල් තියෙනවා. ප්‍රඥාව කරන දේවල් තියෙනවා. මේ දෙකක්. විදර්ශනා වෙන්නේ ප්‍රඥාවත් එක්ක. එයා පණින්නේ නැහැ දුකට. වටේ කරකිලා බලන්න. මෝඩකේනා බය නැහැ කියලා දුකට පයින්. අන්න ඒ පණින්න බය වෙන්න. ඒකයි සංසාර දුකට බය වෙන්න කියන්නේ. සසර බිය දක්නා තැනැත්තා කියන්නේ මේ දුකට පණින්න බය වෙන්න. දුක කියන්නේ ගින්නක්. ඔකට පයින්න එපා. පැන්නොත් පිච්චෙනවා. ඒ නිවෙන්නේ නැහැ. අපි හිතන්නේ පැනලා නිවන්න පුළුවන් කියලා ගින්න. එහෙම බෑ. පැන්නොත් පැන්න කෙනා පිච්චෙනවා. එනිසා සංසාර දුකට පණින්න බය වෙන්න. හැබැයි මේ ගින්න වටේ දුක වටේ කැරකිලා බලන්න බය වෙන්න එපා. මේ දෙක. මේ දෙක පටලවා ගැනීම නිසා මේ ප්‍රශ්නේ. වටේ කරකිලා බලන්න බයයි. හැබැයි පයින්. පයින්ද බය නෑ. වටේ කරකිලා බලන්න බයයි. විදර්ශනා කරන්න බයයි. විඳින්න බය නෑ. සාමාන්‍ය ලෝකේ විඳින්න බය නෑ. ඔහෙ විඳිනවා. මේ විදර්ශනා කරන්න කිව්වම බයයි. ඒ තමා මේ කන පිට හැරුණු හිතක ස්වභාවය. කන පිට හැරිලා ඔළුවෙන් හිටගත්ත හිතක ස්වභාවය. එම ඔළුවෙන් හිටගත්ත හිතක් තමයි අපව හරවන්න අපේ ශාස්ත්‍රුන් වහන්සේ ධර්ම දේශනා කළේ. අනිත් පැත්ත හරව ඉස්සලම කකුල් දෙකෙන් හිට ගන්න ඕනේ. ඊට පස්සේ තමයි ගමන. ගමන පටන් ගන්න එතනින්. ඔළුවෙන් හිටගෙන ගමනක් යන්න බෑ. ඉතින් ඒ සඳහා උන්වහන්සේ මොනතරම් උපදෙස් දුන්නද දේශනා කළාද? එහෙම දේශනා ඇහුව හරියට ඇහුව ඇත්තන් තමා කියලා තියෙන්නේ යටිකුරු කළ දෙයක් උඩුකුරු කළා වගේ. උපාසකගේ දේශනේ ඇහුවට පස්සේ මේ යටිකුරු කරලා තිබුණු දෙයක් උඩුකුරු කළා වගේ. මම්මුලා වුණු කෙනෙකුට පාර පෙන්නවා වගේ. තාම ගියා නෙමෙයි. එක ගියා නෙමෙයි කියන්නේ මම්මුලා වූ කෙනෙකුට පාර පෙන්නවා වගේ. යටිකුරු කරලා තිබුණු දෙයක් උඩුකුරු කළා වගේ. කියන ඔළුවෙන් හිටන් හිටිය කෙනෙක් ආයෙ දෙපයින් නැගිටේවා වගේ. අන්ධකාරයේ සිටි කෙනෙකුට ආලෝකය පත්තු කළා. ඔන්න ඇස් ඇරලා බලන්න කියලා පෙන්නවා වගේ. තියෙන්නේ මොනවද කිව්වේ නැහැ. තියෙන්නේ මොනවද කියලා වැඩක් නැහැ නේ ඇස් වහගෙන. ඔව් ඇස් අරින්න එපා. ආලෝකය වුණෙත් නැහැ. මේ තියෙන ටික මං කියන්නම් කියලා කිව්වට ප්‍රඥාව ඇති වෙන්නේ නැහැ. ඒක තමන්ගේ හින්දා දකින්න ඕනේ. එහෙම නැත්නම් එන්නේ විශ්වාසයක්. දැන් විශ්වාස කරන්න පුළුවන් නේ අපි රවට්ටපු නැති කෙනෙක්. කියන දේ විශ්වාස කරන්න පුළුවන්. එහෙම බිල්ල කෙනා ඔයාලයි දාන්න ඕනෙත් නැහැ. ඔයාලා ඉටිපන්දම් හොයන්න ඕනෙත් නැහැ. මේකේ සතෙක් නැහැ. බය වෙන්න එපා සතෙක් නැහැ. එහෙම කිව්වහම විශ්වාසයෙන් ඉන්න පුළුවන්. කියපු කෙනා කෙනේ විශ්වාසයෙන් බය නැතුව ඉන්න පුළුවන්. තව කෙනෙක් ඇවිල්ලා කිව්වොත් නෑ සර්පෙක් ඉන්නවා කියලා එයා විශ්වාස කළා බයෙන් ඉන්නත් පුළුවන්. හැබැයි මේ දෙකම සංඛාර දුක්ඛය. මවා ගැනීම දෙකක්. ඒකත් මවා ගත්තාම බයක් නැතුව ඉන්න පුළුවන්. අනිත් එක මවා ගත්තාම බය වෙනවා. හැබැයි මේ දෙකම සංකාර මවා ගැනීම පිළිබඳ කතන්දර දෙකක්. ඒතර මවා ගැනීම නෙමෙයි අවශ්‍ය. තමන්ගේ අහිං දකින්න අවබෝධය එන්න ඕනේ ඇතුලේ. ඒ නිසා තමයි උපමා ටික බලන්න මොනතරම් ලස්සනද කියලා උපමා 3-4. ඇස්සැත්තෝ රූ දකිත්වායි අඳුරේ තිබුණු කාමරයක පහනක් දැල්ලුවා වගේ යටිකුරු කළ දෙයක් උඩුකුරුකට පෙන්නවා වගේ මම්මුලා වූ කෙනෙකුට පාර පෙන්නවා වගේ ඒ දේශන අහලා ඒ තමන් තුළ ඇතිවුණු වෙනස ගැන ඒ හුඟකන් දුන්නොයි කළ ප්‍රකාශ. ඉතින් බොහෝ සූත්‍රවල මේ කාරණා තියෙනවා. අභික්කන්තම් භෝගෝතම අභික්කන්තම් භෝගෝතම හරීම වටිනවා භාග්‍යතුන් වහන්සේ ගෞතමයන් වහන්සේ ඒ වටිනාකම කියලා ඉවත් කරන්න බෑ. ඒ විදිහට විස්තරයක් තියෙනවා. එතකොට එතනින් තමයි ගමන පටන් ගන්නේ. කෙනෙක් දෙපයින් හිටෙව්වට පස්සේ තමයි යාට ඇවිදින්න පුළුවන්. මේ මාර්ගයේ පටන් ගන්න ඉන්නේ අර ටික තමයි අමාරු. ඊට පස්සේ යා තනියම යනවා හරි පැත්තට ඔළුව හරවල ඔන්න පාර කියලා කකුල් දෙක හිටෙව්වට පස්සේ අයයිනේ. අපි දැන් ඔළුවෙන් හිටන් ඉන්න කෙනෙකුට මාර්ගය කිව්වට වැඩන්නේ. එයාට කියන්න ඕනේ දේ තමයි කොහොමද ආයේ හිටගන්නේ? කකුල් දෙකෙන් හිටගන්නේ කොහොමද මේ ගමන යන්න කලින්? දැන් බය නැති වෙන්න ඕනේ. දුකට බය වෙන්න එපා. දුක වටේ බලන්න, දුක දිහා බලන්න, දුක ගැන විදර්ශනා කරන්න බිය වෙන්න එපා. විදර්ශනා කරන්න කරන්නත් ඒ බය නැති වෙනවා. හැබැයි අපි ඒ ගැන හිතන්නේ කියොත් බය වෙනවා. හිතීම නෙමෙයි විදර්ශනාව කියන්නේ. සමහර කෙනෙක් ඇවිල්ලා කියනවා විදර්ශනා කරන්න ගියාම තියෙන බය වැඩි වෙනවා. දුක වැඩි වුණා. ඒ විදර්ශනා නෙමෙයි, එතන විතර්ක ඇති කර ගැනීම නිසා. ඒ කියන්නේ හිතන සංකාර ඇති කර ගැනීම නිසා. සංකාර ඇති කර ගැනීම එකක්, විදර්ශනා කිරීම තව දෙයක්. විදර්ශනාදී සංකාර හදාගන්නේ හැදුණු මේ දුක නැමැති සංකාරයේ වටේටම කැරකිලා බලන. උඩිනුත් බලනවා යටිනුත් බලනවා. දුක හොයාගෙන යන්න අවශ්‍ය නැහැ හිතවතුනි. දුක එනවා අප හොයාගෙන. කන්දම විදර්ශනා කරන්න දුකක් ඕනනේ. දැන් ওই විදිහට බැලුවොත් කෙනෙකුට හිතෙනවා එහෙනම් දුකක් නැහැනේ ජීවිතේ. දුක හොයාගෙන යන්න ඕනේ. දුක හොයාගෙන යන්න ඕනේ. දුක එනවා අපි හොයාගෙන. අපි සතුට උපාදාන කළාම දුක එනවා අපි හොයාගෙන. ඒ නිසා මේ එනේන අත්දැකීම විදර්ශනා කරනවා. එනේන අත්දැකීම විදර්ශනා කරන. නමුත් වෙන දුකක් වෙනකල් බලන් ඉන්න එපා. සතුට තමයි එනම් කරන්න තියෙන්නේ. කියන්නේ සතුටනේ අපි අලගන්නේ. සතුට ගැන විදර්ශනා කරන්න. මේ පළවෙනිද ගැන විදර්ශනා කරන්න. පළවෙනිද කියන්නේ කුමක්ද? මේක පළවෙනිද උනේ කොහොමද? කවුද කිව්වේ අද පළවෙනිද කියලා? මේ කොහොමද මේක පළවෙනිද වෙන්නේ? ඊයේ 31 වෙනේ කොහොමද? ඊයේ නැති අද පමණක් තියෙන දේ කුමක්ද? දැන් මේව ගැන විදර්ශනා කරන්න. විදර්ශනා කරන්නේ මේකේ සතුට මොන තරම්ද විඳිනවද බලන්න. ඒ සතුට හිතා ගැනීම නිසා එකද නැත්නම් හරියට 31 රෑ 12 වෙනකොට එකපාරට 12 පහ වෙලා තප්පරයක් වෙනකොට ඒ සතුට එන්න පටන් ගත්තද ඇතුළට? එහෙම නැත්නම් මේව ගැන හිතන්න ගිහිල්ලා දැන් මේ සතුට ආවේ බලන්න. නිකම්ම ආවද? නිකන්ම හරියට රෑ 12ට හිතල එනවා වගේ සතුට ආවද? නැත්නම් හිතන්න ගිහිල්ලා සංකාර වලින් හදාගත්ත සතුට බලන්න. අනිත් දවස්වල විඳින්නේ මොනවද කියලා ඊටත් වැඩි හොඳින් බලන්න. හිතවතුනි අනිත් දවස් 364 තියෙන දුක් විඳින්න නෙමෙයි. හොඳට මතක තියාගන්න. ජනවාරි 2 ඉඳලා දෙසැම්බර් 31 වෙනකල් තියෙන්නේ දුක් විඳින්න. දුක නැතු විඳ. ඒ දවසින් දවස මේ ක්ෂේත්‍රයට අවතීර්ණ වෙන්න. එතකොට ජනවාරි පළවෙනිදාට වැඩිය සතුටක් අනිත් දවස්වල තියෙයි. ඊට වැඩිය සන්තෝෂයක්. හැබැයි ඒ දකින හිත ඒක කෑ ගහන්න නටන්න අවශ්‍ය නැති දෙයක්. නිහඬව සතුටු වෙන්න පුළුවන්. ලෝකේ මොනවා කිව්වත් සංස්කෘතිය මොනවා කිව්වත් හොඳයි අපි එතනින් අද දේශනේ හමාර කරලා බලමු මේ මොහොත විදර්ශනාවට ගන්න පුළුවන් මේ මොහොත ඊයේත් නෙමෙයි හෙටත් නෙමෙයි මේ මොහොත
හිතවතුනි, විදර්ශනාව තිබෙන්නේ දුක් විඳින්න නොවේ. දුක ගැන කතා කළාට විදර්ශනාව කියන්නේ දුක් විඳින්න කියා. සමහර විට මේ හිතවතුන්ට ඉපදෙනකොට හිතෙන්න පුළුවන් මේ සතුට වෙන්න තියෙන එකම දවසටත් බාල්දියක් පෙරළුවා ලෝකය. චේතනාවේ නෙවෙයි එක දවසක් සතුට වෙලා 364 දුක් වෙනවා වෙනුවට 365ම එක වගේ සතුටින් පුළුවන් විදර්ශනාව. එය ගහන්නේ නැති, නටන්නේ නැති, නිශ්ශබ්ද සන්තෝෂයකින් ඉන්න පුළුවන් ක්‍රමයක් තමයි විදර්ශනාව කියන්නේ. අනේ ක්‍රම අපි හැමෝම එකතු වෙලා හොයාගනිමු. ඒ චේතනාව මේ අලුත් අවුරුද්ද කියන දවසේ ඇති කරගෙන ඒ වෙනුවෙන් අදිෂ්ඨානිකුත් ඇති කර ගනිමු. ප්‍රඥාවන්තව ජීවත් විය හැකි අලුත් අවුරුද්දක් හැම දිනාටම ලබා ගන්න අදිෂ්ඨාන කර ගනිමු. ඒ මේ අලුත් අවුරුද්ද ප්‍රඥාවන්තව දවසින් දවස දවසින් දවස ප්‍රඥාව වැඩෙන ආකාරයට ජීවත් වෙන්න ලැබේවා කියන ප්‍රාර්ථනයයි ඊළඹ දේශනා ප්‍රකාශන මණ්ඩලයේ අපේ සුපැතුම සුබ ප්‍රාර්ථනය. ඒ හැමම කරගන්න පත්තපත් එකට ස්ථාන කරගනිමු. කට ක්‍රියා කරමු. සෑම දිනාටම සිතක්ම ශාන්තියක්ම යහපතක්ම වේවා.